ये अवसर अपने कथा के लिए विदर्शन भावना कराने के लिए मतकला भावना के कारण भावना करण अभी इंद्रगन निर्णय इतर मोवशन है अनेक समय युवक दिमत सी नोनी धर्म में नहीं करना पुलवां गेला एक को मतकला अभी इंद्रगन भावना करण इंद्रगन पत्तकट भावना करण वाला एक अटकिया ने भुजंग भावना केला එහෙම හිත වඩන එක අපි දුබල නිසා අපිට ලොකු හයියක් ඇති වෙනවා එක තැනක ඉඳගෙන භාවනා කරනවා කියලා කියන්නේ හිත දුවන්නේ ආකාරය පුරුදු පුහුණු කරගන්න හිතට එන අරමුණක ඇදෙන්නේ ගැටෙන්නේ නැති විදිහට අරමුණක ඇත්ත පෙන්වන්ද එක තැනක ඉඳලා හුරු කළාම ඉඳගෙන භාවනා කරනවා කියලා කරන්නේ එක තැනක ඉඳගෙන අපි හුරු කළාම ඊට පස්සේ ජීවිතේනකොට ජීවිතේ හැමතැනකදීම අපිට ඒ හුරුව ප්‍රයෝජනට ගන්න පුළුවන්. මම මතක් කළේ බොහෝ සෙයින් අපි මේ කරන්නේ විවේක සෙනසුනක් අසුර කරගෙන හුදකලා වෙලා පුහුණු වෙනවා භාවනා කරනවා. ඒ නොවිසුරුම සිටින් නොකලබුණු මනසකින් ආයතන ටික පරිහරණය කරන්න උරුවෙන එක. දැන් රහත් උනා කියලා නැත්නම් රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ මොකක්ද? මහා විශාල ඝන පර්වතය කවදාවත් හුළඟින් හෙළෙන්නේ නැහැ වගේ. ඇස් ඉදිරි පිළිචෙන රූපෙන් කවදාවත් පොළවන්නේ බැරි චරිතයක් ඇරියා. කන ඉදිරි පිළිචෙන ශබ්දෙන් පොළවන්නේ බැහැ. හෙළෙන්නේ නැහැ. නාසයේ ඉදිරි පිළිචෙන ගන්ධෙන් පොළවන්නේ බැහැ. ඒ මොකද ඒ තරමටම ඒ ස්පර්ශායතන හරි ඇත්ත ඇති හැටි දන්නා වූ දක්නා වූ කම එළඹ සිටිනවා. එතකොට මේ ස්පර්ශායතන හරි පවතින සැබෑම ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය කියලා පෙන්වන්නේ. ස්කන්ධයන්ගේ සැබෑම ඇත්ත. ඒ ඇත්ත ඇති හැටි තේරුම් ගන්න තේරුම් ගන්න අපේ මනස තුළ පවතින ප්‍රපංච නිමිති ප්‍රපංච කියලා කිව්වේ ප්‍රමාද කරවන නිමිති. ඒකට තමයි අපි තණ්හා මාන දික්ක කියලා කිව්වේ. තණ්හා මාන දික්කෙන්ගේ යුක්ත ප්‍රපංච නිමිති අයින් කරගන්න පහසුයි. මම ඊයේ මතක් කළේ හරියකට කුරුම්බ ගෙඩියක පොල් ගෙඩියක මදේ ගලෝලා අපි කත්තම් පොල් කට්ට විතරක් ඉතුරු වෙනවා වගේ කුරුම්බ මදේ වගේ ඒ වගේ මේ ස්පර්ශ ආයතන හය ආරම්භය තියෙනවා ඉන්නවා සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තියෙන අපේ මානසික මට්ටම ගලවලා අපි අයින් කළොත් අර හිස් කට්ට වගේ මේ ආයතන ටික පවතිනවා. අනිත් කෙනා බාහිර ලෝකයා වෙනතට වගේම කියයි මේ අහවල් හාමුදුරු අහවල් කෙනා කියලා. නමුත් එහෙම කියද්දි එයා ඒ පුද්ගල භාවයෙන් මිදිලා එයා ඒ සත්ව භාවයෙන් මිදිලා එයා තමා තියෙන තැනුත් මිදිලා. දුක එන්න පුළුවන් ශේත්‍රයක් නැහැ. ආයතන ටිකේ සැබෑම ස්වභාවය දන්නා වූ දක්නාව කමින් ජීවත් වෙනවා. ඒකට කරන්න තියෙන එකම දේ තමයි මම කියන්නේ. කතන ඉඳගෙන ඉන්නකොට අපිට ජීවෙන හැම අරමුණ ගානෙම තමන්ටම තේරෙනවා, තමන්ටම දැනෙනවා, දැනගන්න පුළුවන්. පොදින හැම අරමුණක් ගානෙම නිවන් දකින්නවද සසරට යනවද කියන එක තීරණය කරන්න පුළුවන්. මම කිව්වේ අපිට සිහිවුණු පුද්ගලයේ යාළුවේ. දැන් මේ කමතහන මේ එක මාරමුණ. ඒකයි දැන් මේ උපන් රූපයට මම කිව්වේ මේ වාශේන අපච්චේගාමි කියලා. පිරිහීම පිණිසවත් වැඩිම පිණිසවත් පවතින ධර්මයක් නෙමෙයි රූපේ කියන්නේ. දෙතත්ෙන් ඕනම් පැත්තකට උදව් කරගන්න පුළුවන්. දැන් මේ සිහි වෙච්ච සිහි කරපු රූපය අපිට යාළුවෙක් කියලා සිහි වුණොත් සිහි වෙච්ච රූපය ඇත්ත කරගෙන යාළුවා කියන එක ඇත්ත වෙලා ඒ අරමුණ ඇතුළට ගිහිල්ලා තමන්ට ඒ යාළුවා ගැන කැමැත්ත හෝ අකමැත්ත හෝ ඇති වෙන තාක් අපි හිතනවා නම් නැත්තම් ඒ උපාදාන ස්කන්ධයට අපි උපාදාන වෙනවා නම් භවයේ හැදිලා ඒ කියන්නේ ලෝකේ හැදිලා පුද්ගල භාවයේ හැදිලා ජරා මරණ දුකත් වෙනවා. ඔන්නේ ඒ අරමුණත් එක්ක සසරට යන පැත්ත. ජරා මරණ දුකට යන පැත්ත. යාළුවා කියලා සී වෙනකොටම අපි ආයතනයන්ගේ ඉගෙනගත්ත උගන්නපු සැබෑම සත්‍ය පෙන්වනවා. මම යාළුවා කියලා සිහි කෙරුවට සිහි කරන්න පුළුවන් වුණාට ඇස් ඉදිරිපිට ආවේ මෙන්න මේ වගේ සැබෑම වූ රූපයක් නේද කියලා රූපය ඇත්ත පැත්තට යනවා. ආයතනයන්ගේ ඇත්ත පැත්ත පෙන්වනවා. ඒක අපිට මං කිව්වේ ගොඩක් දක්ෂ මගෙනම් අපිට ඇස් ඉදිරිපිට එන්නේ ටීවී එකේ බඳු රූපයක් කියලා දකින එක දක්ෂ මගෙනම් අපිට පුළුවන් කනබුන ආහාරයෙන් හැදුණු කෙස් ලොම් නිය දත් හම්මස් මහල මේ වගේ කුණු කොටස් ටිකක් සියුක්ත රූපයක් නේද ඇසිඳිට පිටට ආවේ. එබඳු රූපයක් ඇසුරු කරගෙන පවතින තැනක තිබුණු සතනාවක් නේද දෙන්නේ. එහෙම නැත්නම් ධාතු වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුෙන් හැදුණු ඒ සතර මහා ධාතු ඇසුරු කරගත්ත වර්ණ සතනක් නේද ඇසිඳිට පිටට ආවේ කියලා මේ පැත්තේ ඇත්ත පෙන්නනවා. හොඳට බලන්න ඒ රූපේ ඇත්ත පෙන්වන්න යනකොට වෙනා තියෙන්නේ මොකද්ද කියනවා. අර යාළුවා කියලා පහළ වෙච්ච නිමිත්තේ උපාදාන වශයෙන් හැතරෙන්නේ ඊට නෑ. උපාදාන වශයෙන් ගන්න ඊට නෑ. මේ පැත්තෙන් මේ සිහි වෙනවත් එක්කම අපි අනිත් පැත්තට පෙන්වනකොට ස්කන්ධයන්ගේ සැබෑ ස්වභාවය පෙන්වනකොට අර නිමිත්තේ රාග දේශ මොහ වශයෙන් හැතරෙන්නේ ඊට නෑ. රාග දේශ මොහ වශයෙන් හැතරුනේ නැත්තම් ආත්මයක් තියෙනවා නිත්‍යයි සැපයි කියලා විපල්ලාසයක් අපිට ගොඩනැගෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ නැහැ. ඒකයි සතර උපාදානයන්ගේ මිදෙනකම් මේක කරන්න වෙනවා. ඕගලන්ට යමක් සිහි කරනකොට ඒ සිහි කරන දේ හැම අරමුණක් ගන්නෙම පවතින සිදුවිතාවු සැදෑම ස්වභාවය පෙන්නනකොට ඒ උපාදාන ස්කන්ධයට උපාදාන වශයෙන් ඒ කියන්නේ යාළුවෙක් කියලා ඉතාලම අපිට සිහි වෙන්නේ දැන් ඒ පංච උපාදාන ස්කන්ධේ නැවත අපි උපාදාන වෙනවා යාළුවා කියන එක අපි තහවුරු කළොත් ස්ථිර කරගත්තොත් ඒක ඇත්තක් වුණොත් ඒක කෙනෙක් වුණොත් පංච උපාදාන ස්කන්ධේට උපාදානයි. උපාදාන වුණොත් භවයේ හැදෙනවමයි තමන්ට ජීවත් වෙන්න පුළුවන් තමන් ඉන්නවා යාළුවෝ ඉන්නවා මිත්‍රයෝ ඉන්නවා කියන ලෝකයක් හැදෙනවාමයි. එහෙම වුණොත් සත්පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත ධර්මයන් ආරම්භය දුක එනවා කියන එක හැදෙනවාමයි. ඔන්නේ නිමිත්තට තණ්හා උපාදාන වුණොත් දුක එනවා. ඔන්න ඒක එක පැත්තක්. ඊට පස්සේ ඒ දුක ඒවත් එක්කම මේ පැත්තට බැලුවොත් සම්පූර්ණ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව. පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙන්නේ භවය නැ ජාති ජරා මරණ නැ. එතකොට ඔය වැඩි අපිට කරන්න තියෙන පැවිද්දෙක් හැටියට ගිහි ගෙදරක ඉඳලා ඕක කරන එක ලේසි නෑ. ගිහි ගෙවල් හැදිලා තියෙන්නේම මේ පංච උපාදාන ස්කන්ධය උපාදාන කරගෙන අහවල් කෙනාට මම මේ මුදල දෙන්න ඕනේ, අහවල් කෙනාට මේ බඩු ටික විකුණන්න ඕනේ, මං අහවල් තැනට ගිහින් මේ බඩු ගේන්න ඕනේ කියලා සත්ව පුද්ගල භාවය ඇසුරු කරගෙනම ගනුදෙනු කරන මත්තමක් තමයි මේ ජීවිත කියන්නේ බොහෝ දෙයක්ම තියෙන්නේ. ඉතින් ඒකේ බොහෝ වෙහෙසක් දරන්න වෙනවා. මේ පංච උපාදාන ස්කන්ධයට උපාදාන වෙනවා, උපාදාන නොවි ජීවිතෙන්ට හුරු වෙනවා කියන කාරණාව හුරු කරගන්න. හැබිද්ද සිස් අවකාශයේ වගේ නිදහස් මේ බ්‍රහ්මචර්යාවට කියලා දෙන්නේ. දැන් අපිට එහෙම ලොකු බරක් නැහැ, ලොකු වැඩක් නැහැ. එතකොට බර තියෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ. එතකොට ඒ ටික තමයි අපි ඊයේ කතා කළේ. මේක මම මතක් කළා මොන වෙලාවෙම මේ උගන්වන්නේ මොකද්ද? යම් විදිහකටද ජීවත් වෙන්නේ? ජීවත් වෙනකොට ඒ ජීවත් වෙන ක්‍රමයට මොකක් වෙන්නේ? කිලසු ගෙවිල ජරා මරණ දුකත් නිරුද්ධ වෙන ක්‍රමයට ජීවත් වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මේ ලෝකයේ ජීවත් වෙන ක්‍රමයේ වැරදි. ලෝකයේ ජීවත් වෙන ක්‍රමය හැදිලා තියෙන්නේ කෙලෙස් ඇති වෙලා ජරා මරණ දුක් රැස් වෙන විදිහටමයි ජීවත් වෙන්නේ. ඉතින් ජරා මරණ දුක නැති වෙන විදිහට ජීවත් වෙන ක්‍රමයක් හදලා දෙන්නයි කියන එක මම ඊ මතක් කළා. ඒ වගේ මේ කාරණාව අපි තේරුම් අරගන්න තියෙන්න ඕනේ. ජරා මරණ දුක ඇති වෙන විදිහට ජීවත් වෙන ක්‍රමය කියන්නේ මොකක්ද? හිතට දේවෙන නිමිති අපි ඒකට කියව පංච උපාදාන ස්කන්ධය කියලා. ඒ පංච උපාදාන ස්කන්ධයට උපාදාන වශයෙන් කාම උපාදාන කියන්නේ රන් රිදී මුතු මණික් ගෙවල් දුරවල් යාන වාහන කියලා සිහිවෙන නිමිති හැමෝම පිළි අරගෙන ඒ තුල හැසිරෙනවා අපි. දිට්ඨි උපාදාන යම් සවිඥානික අරමුණක් සිහිවෙන්නේ, සිහිවෙන එකේ සත්‍යයක් ඉන්නවා, ආත්මයක් තියෙනවා කියන හැඟීම අපි අරමුණ තුල හැසිරෙනවා නම් දිට්ඨි උපාදාන. සවිඥානික කයක් නැත්තම් සය දහසක් තියෙන තැනක මම කිව්වේ අපිට සත්‍ය පුද්ගලය කියලා සිහි කරන්න පුළුවන් තැනක තියෙන සය දහසක්. පඨවි, ආපෝ, තේජෝ, වායු, අවකාශ, විඥාන කියන සය දහසක් තියෙන තැනක නිමිත්තක් තමයි අපිට සිහි දෙන්නේ, සිහි කරන්නේ. නමුත් සිහි කරන ඒ නිමිත්තට අපි එක සත්‍යයක් කියලා පිළිගන්නවා නම්, පුද්ගලයෙක් හැටියට පිළිගන්නවා නම්, ඒකට ඒකට කියනවා අත්වාද උපාදාන කියලා. මෙන්න මේ වගේ අපි ඒ සිහි වෙන හැම අරමුණක්ම කාම වස්තුවක් හැටියට පිළිගන්නවා නම්, පුද්ගලයෙක් හැටියට පිළිගන්නවා නම්, ආත්මයක් හැටියට පිළිගන්නවා නම්, උරුත සමාදන් වෙන්න පුද්ගලයෙක් ගැන සුදුසු හැටියට පිළිගන්නවා නම්, අපි මේ උපදින අරමුණු සතර උපාදානයේ උපාදාන. ඒ ටිකේ ප්‍රතිඵලයේ නතර වෙන්නේම ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස උපායාස කියන මෙන්න මේ කාරණා ටික අදලා. මොකද මේ පංච උපාදාන ස්කන්ධය තුල උපාදාන වශයෙන් හැසිරෙනකොට ඉදී මේකතු වෙන්නේ. අනේ අපරාධනේ මං ඒ කෙනාට අර වචනේ කිව්වේ. නැත්නම් අපරාධේ මගේ අතින් අර වැඩි අර වැරද්ද උනේ පසුතැවිලි වෙන්නේ. විහෙතට කරමු, උපායයට කරමු. නැත්නම් අනේ අපේ අම්මා නැති වුණා, තාත්තා නැති වෙලා ඉන්නකොට මෙහෙම මෙහෙම කෙරුවා කියලා සමාජයෙන් තමන් තනියම තඩනවා. විලාප කරනවා. මේ පංචපාදන ස්කන්ධයක හැසිරෙන්නේ දෝෂේ. අවසන් වෙන්නේම ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මෙන්න මේ කාරණා කුමන හෝ කාරණාවක් හදලා කුමන හෝ කාරණාවක් විහෙත කපහසුකම ඇති කරනවායි. ඊට පස්සේ ඔන්න දැන් අපි හොඳට දන්නවා සසරට යන හැටි. ඊට පස්සේ නැත්තම් දුකටපත් වෙන හැටි දන්නවා. දුක දන්නවා, දුක් සමුදයත් දන්නවා. පංච උපාදාන ස්කන්ධයට තණ්හා උපාදාන කිරීම මේ දුකට හේතු ටික කියලා දන්නවා. මේ පංච උපාදාන ස්කන්ධයට නැත්තම් අපිට සිහි වෙන අරමුණක් ගානේ තණ්හා උපාදාන වශයෙන් හැසිරෙන්නේ නැත්තම් දුක නිරුද්ධ වෙනවා. දැන් ඔය ඔතන පෙන්නේ දුක ඇති වෙන ධර්මතාවයත් මේ ධර්මතාවය නැති වුණු දුක නැති වෙනවා කියන ධර්මතාවය. ඔතන මුකුත් කරන්න බෑ. එහෙනම් මහණෙනි තණ්හාව නැති කරන්න කියලා දැනුවේ නෑ බුදුරජාණන් වහන්සේ. දුක පෙන්නලා මේ තණ්හා උපාදාන නිසා දුක එනවා කියලා පෙන්නලා තණ්හා උපාදාන නැති වුණු දුක නැති වෙනවා කියලා පෙන්නලා ආයමේ අභිවට්ටංගික මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා සම්මාදිට්ඨි කියලා වෙනම වෙන්නවා. මොකද ඒ උපාදානේ නැතිවලා දුක නැති වෙන, තණ්හාව නැතිවලා දුක නැති වෙන ක්‍රමයේ තියෙන්නේ මේ ඇත්ත දැකීම මතයි. අර පංච උපාදාන ස්කන්ධයට උපාදාන වල පංච උපාදාන ස්කන්ධ දුකේ නැති පංච උපාදාන ස්කන්ධයට උපාදානවණු දුක නොවනවා කියන කාරණාව මතක් කරලා ඒ පංච උපාදාන ස්කන්ධයට උපාදාන නොවී ඉන්නනම් කටිස්ත්‍රි මෙන්න මේ වැඩ පිළිවෙත සම්මාදිට්ඨි කියලා අපි කියමු. කාම භූමියේ රූපේ බලන්න ඕනේ, රූපේ ඇත්ත ඇති හැටි දකින්න කියලා කියනවා. ඔන්න දැන් ඔය ටික දන්නවා අපි සම්මාදිට්ඨිය. එතකොට සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා රූපය ඇස්ස බලන හැටි. ඉති රූපං ඉති රූපස්සංද ඉති රූපස්සත්තංගම. හොඳට රූපය බලනවා යා. කුණප කොටස් වශයෙන් හෝ ඉමමේව කයං යතහ චිත්තං යතා පනිත ධාතුසෝ පච්චවේකති. මේක යම්සේ පවදේ යම්සේ පිහිටා පවදේ දෙසේ ඇත්තේ ධාතු වශයෙන් හරි. කෙසුම් නේද ධම්මස් කියන එක මේ පටවි ධාතු බාහිර ගස්තරෝ කියන පටිවි ධාතුවත් කෙසුම් කියන මේ පටිවි ධාතුවත් දෙකම සමාන කරලා පෙන්නනවා. ගල් ගෙඩියකට, මැටි ටිකකට, gadul කැටයකට පුද්ගලික සත්‍යයක් කියන්න බෑනේ. පුද්ගලික සත්‍යයක් වෙන්නේ නෑනේ. අනාත්මයිනේ. අනාත්මෝ සත්ව පුද්ගල භාවයෙන් තොර ධර්මතාවය, තද ස්වභාවය, අනු ස්වභාවය, කාර්කස ස්වභාවයක් තියෙනවා. එක ක්‍රම පටවි කියලා කියන්නේ. පටවි කියන තද ගතිය ලක්ෂණ ටික තමයි හඳුනගන්න තියෙන්නේ. තද කාර්කස සුබ ස්වභාවය. ඉබඳු ලක්ෂණයකින් යුක්ත යම් කොටසක් මේ සවිඥානික කයේ තියෙන තද, සලු, කාර්කස ස්වභාවයෙන් යුක්ත කොටසක් මොනවද? කෙස්, ලොම්, නිය, දත්, හම, මස් නහර. ඔන්න මේ කොටස් ටික හුදුහුට තේරෙනවා. අර gadul කැටි හා වගේ, අර කළු ගල හා වගේ, අර ගස් නල හා වගේ සමාන කරලා පෙන්නනවා. මේ බඳු කොටස් ටිකක් මේකයි තියෙන්නේ. ඊට පස්සේ මේ ශරීරයේ තියෙන පිත්ත, සෙන්න, සැරවලේ, දහවි, බාහිර විඳක වැවක පොකුණක තියෙන ආපෝ ස්වභාවය. ආපෝ ස්වභාවය හඳුනගන්න ලක්ෂණයක් තියෙනවා. ගල්වන, වැගිරෙනවා, බැඳෙන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය මේ කයේ තියෙන ස්වභාවයට සමකරලා බලනවා. නිබඳු රූපයක් නේද තියෙන්නේ කියලා. ඊට පස්සේ දවන, තවන, දිරවන, පැසවන ස්වභාවයක් තියෙනවා. ගහක ගෙඩියක් ඉදෙනවනම්, ව්‍යංජනයක් ඉදෙනවනම්, බතක් ඉදෙනවනම්, යමක් පිච්චෙනවනම්, තේජෝ ගතියක ලක්ෂණය, දවනව, තවනව, දිරවනව, පැසවන, මෝරණ ගති. ඒ වගේ මේ ශරීරයේ කෙස් පැහෙනවනම්, හම රැලි වැටෙනවනම්, ඇස් පෙනෙන්නේ නැති වෙනවනම්, එබඳු ස්වභාවයේ කනබුන ආහාර පාන දිරවන ස්වභාවයේ, ඉන්ද්‍රිය මුහුකුරවන ස්වභාවයේ, ඈ ශරීරයේ පැවැත්මට උපකාර ස්වභාවයේ කියලා තේජෝ ගතිය ඇතිව කෙරෙන වැඩ ටිකක් තියෙනවා. ඒ ස්වභාවයත් අර ස්වභාවයත් සමානයි. ඊට පස්සේ බාහිර වායු ධාතුව සිහි කරනවා. යම් හුලඟක් තියෙනවා නම් ගස් වැල් වල අතු හොලවන ගතිය, ඈ බැලුම් වගේ දෙයක් කුම්බන ස්වභාවය, හකුලවන ස්වභාවය, දිගහරින ස්වභාවය, සොලවන ස්වභාවය, තල්ලු කරන ස්වභාවයක් තියෙන. ඉබඳු මේ කය ආස්වාස ප්‍රස්වාසයේ එක්කා උකාරාදී වමනේ වගේ එනවාත්තේ, මල මුත්‍ර බැහැර කරනවාත්තේ, අතපය හකුලවන්න දිගහරින්න ඇති වෙනවාත්තේ, කනබුන ආහාර පාන පෙරලවනවාත්තේ කියලා වාතයෙන් කරන කොටස් දෙකක් තියෙනවා. එතකොට මේ මුළු කයම ගත්තාම කයේ පැවැත්ම කළා තියෙන මේ සතර නාටාතුක කෘත්‍යයේ හොඳට පෙන්වනවා. මෙන්න මේ බඳුයි මේ රූපේ කි රූප. ඉති රූපස සමුදය කනගුණ ආහාරය නිසා නේද මේ හැම කොටසක්ම ඇති වෙලා තියෙන්නේ. හොඳට බලන ආහාරයදී බත් පාන් කව්බි මුං ඇට හොඳට පේනවා. ඒව සත්තු හෝ පුද්ගල හෝ ආත්මීය කැලි නෙවේ, අනාත්මයි. අනාත්ම ආහාරය නිසා ආත්මීය ඵලයක් හැදෙන්නේ නැහැ. මං කී අබගහක දෙල් හැදෙන්නේ නැහැ, දෙල් ගහක අඹ හැදෙන්නේ නැහැ. අනාත්ම හේතුව නිසා හැදුණු කුණු පොකුරක් ටික හොඳට පෙන්නනවා. පෙන්නලා කනගුණ ආහාර නැතිවත් මේ රූපේ දිය වෙන කොච්චර මම මගේ ආත්මයයි කියන හැඟීම තියාගෙන ඉන්න මේ කය මම මගේ නම් ආහාර නැතුවන තියාගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ කය මම කියන හැඟීම තියාගෙන කන්ද බොන්න නොදී එක දවස් පහක් ඉන්නකෝ බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික මේ රූපය දිය වෙන හැටි වෙන්නේ හොඳට. එතකොට හොඳට තේරෙනවා කයයි ඇයිති තියෙන එහෙනම් රූපයයි ඇයිති තියෙන මොකේද? කාදද? කොතෙන්ද? ආහාරයට කියලා. ඒක අනුන්ගේ ළමයෙක් වගේ මගේ කියලා ගත්තොත් මොකද වෙන්නේ? පොලිසියෙන් නොබුටිකන් වෙනවා. ඒ වගේ මේ කනගුණ ආහාරය අපි මම කියලා ගත්තාම තියෙන දෝෂෙ මොකද්ද? ඒක තමයි ඉතාමද දුක් විඳින්නේ. ඒ වගේ ඔන්න හොඳට ඉති රූපං ඉති රූපස සමුදේ ඉති රූපස සංගමෝ කියලා රූපය රූපී ඇත්ත ඇතිවීම නැතිවීම හොඳට පෙන්නනවා. දැන් මේ සෙන්නේ මොකටද? එයා හොඳට දන්නවා පංච උපාදානස්කන්ධේ උපාදාන වශයෙන් හැතුණු දුක එනවා කියලා දන්න දුකක් දන්නවා. ජීවිතේ ස්වභාවයෙන් පැනලා යන්න එපා. අපි ඇත්තටම දුක් විඳින්න වෙන හින්දා දැඩි වෙහෙස, නින්දා, අපහාස, ඈනුම්, බැනුම්, තාඩන, පීඩනයන්ගෙන් පීඩා විඳින්න වෙන හින්දා, අම්මා තාත්තා සහෝදර මරුණාම දුක එන හින්දා, එතකොට තමන් සතු ප්‍රියමනාප දේවල් නැතිවීමෙන් අප්‍රියමනාප පුද්ගලයෝ එකතු වීමෙන් දුක එන හින්දා, එබඳු සැබෑම ලෝකයාට විඳින්න තියෙන අපිට විඳින්න තියෙන සැබෑම දුක් ටික තමයි මේ දුක. ඔය සියලු දුක් ටිකට අපි එකිනෙක ගත්තේ නැහැ. අපිට උරුම වුණා ඒ සඳහා කළේ අපි හිතට සිහි කරන්න පුළුවන් හැම නිමිත්තකම පුද්ගලයෙක්, සත්වයෙක්, කෙනෙක්, දෙයක් හැටියට ඒවේ වටිනාකම් ලැබෙන විදිහට, දැනෙන විදිහට හැසිරෙච්ච එක විතරයි ඉතලේ. ඔකට කිව්වේ පංච උපාදාන ස්කන්ධයේ උපාදාන වශයෙන් ඉන්නවා, තණ්හා උපාදාන වශයෙන් ඉන්නවා. ඒ පංච එතකොට එයා දැන් දුක ආපු ක්‍රමයක් දන්නවා, දුකක් දන්නවා, දුකේ නැතිවීමක් දන්නවා. මේ පංච උපාදාන ස්කන්ධයේ තණ්හා උපාදාන වශයෙන් හැසිරුනේ නැත්තම් දුක එන්නේ නැහැ කියලා දන්නවා. ඒ දුක් නිරෝධයමයි එයාට තියෙන හයිය මේ ප්‍රතිපදාව වඩන්ද. එයා දන්නවා ඒ සඳහා කටයුතුයි මොකද රූපය ඇත්ත පෙන්නන එක සම්මාදිට්ඨි කියලා. ඉති රූපං ඉති රූපත් සම්දිති රූප සත්තංගමෝ කියලා මේ ටික පෙන්වෙයි. මොකටද දැන් මේ ටික කරනකොට අපිට පංච උපාදාන ස්කන්ධේ උපාදාන වශයෙන් හැසිරෙන්නේ ඉඳ නැහැ. ඇයි අපි දැන් දෙන එකක් මේ කරන්නේ? මේ උපායශීලීව අල්ලලා දීලා තියෙනවා සම්මාදිට්ඨියෙන් රූපය ඇත්ත පෙන්නනවා වගේම වැරද්ද හැදිරෙන්න බැරි කම. නිවැරද්දක හැදිරෙනකොට නිවැරද්ද ක්‍රම දෙකක් තියෙනවා. නිවැරද්දක හැදිරෙනා වගේම වැරද්ද තුල ජීවත් වෙන්න බැරි කම කරනවා. වැරද්ද තුල හැදිරෙනකොට ක්‍රම දෙකක් කරනවා. වැරද්ද තුල හැදිරෙනා වගේම නිවැරද්ද තුල ජීවත් වෙන්න ඉඩක් සකස් කරන්නේ නැහැ කියන කාරණා දෙක කරනවා. දැන් සිහි වෙන සත්පුද්ගල භාවයට සිහි වෙනවත් එකම අනාත්ම පැත්තට අපි හිත නැඹුරු කළොත් හිත හුරු කළොත් මොකද වෙන්නේ? මේ කෙලෙස් සහිතව උපාදාන සහිතව වැරදි සහිතව දුක වෙන විදිහට හැසිරෙන්නේ ඉඳ නැහැ. ඔන්න ඔය ටික දැන් අපි දන්නවා. ඉගෙන ගත්තා. ඕකට කිව්වා මොකද්ද? දර්ශනයෙන් පහකටතු කෙලෙස් කියලා. දැන් එයා දන්නවා සත්පුද්ගල ආත්ම භාවයක් තියෙනවා නෙමෙයි. මරණයෙන් පස්සේ යන සත්‍යයක් ඉන්නවා නෙමෙයි. සත්‍යයක් ආවා නෙමෙයි. මෙන්න මේ කෙලෙස් ටික නිසායි මේ සත්පුද්ගල භාවයේ දුක හැදුනේ කියන එක දන්නවා. දුකට හේතුවක් දන්නවා. දුක නැති කිරීමක් දන්නවා. නැති කරන්න රූපය ඇත්ත පෙන්විය යුතුයි කියලා දන්නවා. දැන් විද්‍යාව තියෙන සම්මා දිට්ඨියේ ඒ අවිද්‍යාව නැහැ. නමුත් ඔය විද්‍යාව නැති කාලේ සිහි වෙන නිමිත්තක පුද්ගල භාවයෙන් හැසිරලා හැසිරලා හුරු වෙච්ච හුරුව ගෙවෙන්නේ ඔය ඇත්ත දැනගත්තා කියලා. මොන දැන් දුකයි දුක ඇතිවීම නැතිව නැති කරන මගයි කියන එක දැනගත්තට ආශ්‍රව කියලා කොටසක් ඉතුරු වෙනවා අපිට. උපදින හැම නිමිත්තකම දැන් අපිට තියෙනවා. ඊට පස්සේ කොච්චර ඉගෙන ගත්තත් දැනගත්තත් ඔය හතර පිළිතරන තුනින් ආශ්‍රව නිසා සිහි වෙනකොට සිහි වෙන අරමුණු කාම වස්තුම කියලා පෙන්වන ගතිය කාම ආශ්‍රවේ. අපිට සිහි වෙන අරමුණු නෑ. බාහිර දැකපු පැත්තේ අහපු පැත්තේ බාහිර තිබුණු ඒවා තියෙනවමයි කියලා පෙන්වන ගතිය භව ආශ්‍රවය. නෑ සත්‍යයමයි පුද්ගලයමයි කියන ගතිය දිට්ඨා. එතකොට මේක ආශ්‍රවයක් නේද කියලා නොපෙන්නන ගතිය අවිද්‍යා ආශ්‍රව. නැත්තම් මේ අරමුණු ටිකේ ඇත්ත නොපෙන්නනකම කියන මෙන්න මේ ආශ්‍රව කියන ගතිය නිසා තමයි මේ දැනගත්තත් අපිට සිහි වෙන නිමිත්ත තුල හැසිරෙන්නේ නැතුව පවතින අරමුණු වල ඇත්ත පෙනෙන බව පිහිට නොදෙන්නේ. එතකොට ඒ ආශ්‍රව වලට හේතුවත් මොකද්ද? අවිද්‍යාවයි. මොකද්ද? ඔය දුක දැකලා දුක ඇතිවීම දැකලා නැතිවීම දැකලා මෙන්න මේ විදිහට හැසිරිය යුතුයි කියලා දෙන්නන ක්‍රමය නොදන්නා කමෝ තමයි ආශ්‍රවික පවතිනක් හේතුව. ඒ නිසා ආශ්‍රව ගෙවෙන්න කරන්න තියෙන්නේ ඉති රූපං ඉති රූපසද්ද ඉති රූපසත්තංගමෝ කියලා මෙන්න මේ ටිකේ ඇත්ත රූපේ ඇත්ත පෙන්න ඉන්නකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා වගේම ඊට පස්සේ ආශ්‍රව ධර්මත් ගෙවෙනවා. ඔන්නෝක තමයි බෞද්ධ දර්ශනය කියන්නේ. සාමුක්ඛංසන දේශනා කියලා කියන්නේ තමන් වහන්සේලාම උසස් කොට ප්‍රකාශ කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් තමන් වහන්සේම මේක සත්‍යයි ප්‍රණීතයි ශ්‍රේෂ්ඨයි කියලා තමන් වහන්සේම උසස් කළ තමන් වහන්සේම තමන්ගේ ගුරුවරයා කියන තැනින් තබල ඇසුරු කරන දර්ශනය තමයි වන්නෝක. ඒ දර්ශනය දකින තමයි සහ ආස්ව දර්ශන සම්පදාය තයසු ධම්ම ජහිත භවන්ති කියලා කියන්නේ. මේ දර්ශනය දකිනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරමෝද කියලා මෙන්න මේ ධර්මතා තුන අතහැරෙනවා. චතුපායෙහි ච විපමුක්තෝ සතරපායෙන් මිදුණා. චචාවිතානාන්‍යබ්බෝ ඛාතු ධර්මතා හයක් කරන්ට අභව්‍යය. මොකද්ද? ආනන්තරි අකුසල. ආනන්තරික කියලා කියන්නේ අනතුරු භවයනේ. මේ භවයේ මේ ජීවිතය අතහැරනොත් එක්කම ඒකාන්ත කොටම ඊගව භවයෙන් විපාක දෙන නිසා අනතුරුම විපාක දෙන ධර්මතා වලට කියනවා ආනන්තරික කියලා. ඒක කුසලයටත් කියනවා අකුසලයටත් කියනවා. අකුසල පැත්තට ආනන්තරික අකුසලය කියලා කියනවා. මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ මැරීම, බුදුරජාණන් වහන්සේ ගැගේ පවිත්‍ර සිසිල් දේශලවීම, සංඝ බේද කිරීම කියන පහයි. දුකෙන් නිදහස් වීම සඳහා, දුක නැති කිරීම සඳහා වෙන ශාස්ත්‍රෝන් වහන්සේ නමක් අදහනවා කියන කාරණාව. කියන මේ හය කෙරෙන්නේ කරන්නේ යා. ඔය දර්ශනේ දකින්න කෙනා දුක නැතිකරන්න වෙන ක්‍රම හොයන්නේ නැහැ. වෙන වෘත සමාදන් වෙන්නේ නැහැ. වෙන මාර්ගයක් හොයන්නේ නැහැ. ශාස්ත්‍රෝන් හොයන්නේ නැහැ. ඊට පස්සේ පරපත්‍ය රහිතයි කියලා කියන්නේ. අනුන්ගේ අතේ අනුන්ගේ ඇඟේ ඉවිලා ඉන්න ඕනේ නැහැ. කැලේකට ගියත් එයා තනියම ධර්ම ආශ්‍රය කරගන්න. යම්තා මේ පංච උපාදාන ස්කන්ධයේ තාම උපාදාන වශයෙන් තමන්ගේ හිත හැසිරෙනවා කියන එක තමන්ට හොඳට තේරෙනවා. මගේ හිත උපාදාන වශයෙන් නොගෙන මිදුනා කියන එක තේරෙන මේ සමාධිත්‍ය දැකලා සමාධිත්‍ය තුල ස්ථාවරයි නම් හිත දැන් උපාදාන වශයෙන් ගන්නෙ නැහැ කියන කාරණාවත් එයාට හොඳට තේරෙනවා කියනවා. ඒ හින්දා ඒකට කියන පරපත්‍ය රහිතයි කියන්නේ. චතුරාර්ය සත්‍ය තමයි බෞද්ධ දර්ශනයේ කියලා කියන්නේ. නැත්තම් මේ ශාසනයේ කියලා කියන්නේ භ්‍රමචර්යාව කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ඊට පස්සේ දැන් එහිම පෙන්වුවත් ආශ්‍රව බලවත් වැඩිකම නිසා අමගේ මතක් කළා වගේ ඉන්ද්‍රිය ධර්ම, බෝධිපාක්ෂික ධර්ම බොහෝම දුබලයි. නීවරණ ධර්ම බොහෝ බලවත් නම් අපිට සිහි වෙන නිමිත්ත ගානේ ආශ්‍රව කියන තපතකින් බොහෝ කල්පිත ප්‍රවචන කියලා බොහෝ සතර හුරු කරලා තියෙන්නේ. අරමුණ සිහි වෙන අරමුණේ කෙනෙක් හෝ පුද්ගලෙක් හෝ දෙයක් හැටියට බාරගෙන ඒක තුල හැසිරෙන්න තමයි හිත හුරු කරලා තියෙන්නේ. ඒ නිසා මේ ආශ්‍රවකත් බලවත් වැඩි අපිට. නිවන් ධර්ම බලවත් වැඩි. මේ ඇත්ත පෙන්වන රූපයක ඇත්ත පෙන්වන පැත්ත සම්මා දිට්ඨියට නැඹුරු වෙච්ච පැත්ත බලය අඩු. ඒ නිසා අපි උමුකුවත් අපිට උඩ බල වැඩි නම් අපිට ඊට පස්සේ වෙනවා ඒ නිමිති වල බර අඩු කරගන්න ක්‍රමයක් කරන්නේ. බර අඩු කරගන්න ක්‍රමයක් කරන්නේ. ඒකට කරනවා අපි මොකද්ද? චිත්ත සමාධිය ඇති කරගන්න. මේ නීවරණ ධර්ම අඩු කරගන්න. චිත්ත සමාධිය ඇති කරගන්න උපායයක් කරනවා. ඒකට තමයි අපි කිව්වේ සමත නිමිත්ත ඇතිව කරන්න මුකනික් නාසික ජීවා මුඛ නිමිත්තේ හිත තබා ගන්නවා. හිත තබාගෙන සිහි ඇතුව අස්සත් පස්සත් ගන්න එක දැනටින් දෙදෙන හිත අහකට යන්න දෙන්නේ. නමුත් ඒ හිත අහකට ගිය තාපහු ගන්නවා. මේවා මේ මතක් කරන හැමදාම ඒ ටිකේම ওই ටික මතක් කරනවා. ඒ විදිහට සති නිමිති දවාගෙන ආනාපාන සතිය හෝ වඩනවා. සති නිමිති දවාගෙන මෛත්‍රී කමතන හෝ කරනවා. හිතේ සති නිමිති දවාගෙන බුදුගුණ හෝ වඩනවා. අසුදේ හෝ වඩනවා. මරණ සතිය හෝ වඩනවා. කුමන හෝ හිතේ කතා කරන ගතිය අඩු වෙන්න වර්තමානයේ කිහිත සබා ගන්න ප්‍රයෝගයක් කරනවා. ඒ හැම වෙලාවකදීම හොඳට මතක තබා ගන්න ඕනේ අපි මෛත්‍රී භාවනා කරනවා. සියලු සත්ත්වයන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා අර මැචින්ක ප්‍රෙදි හොදන මැචින්ක ප්‍රෙදි ටික දාලා පැත්තකින් ඉන්නවා වගේ හේදෙන්න. ඒ වගේ සියලු සත්ත්වයන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ඔහේ හිත හිතා ඉඳ ඇරන යටින් එක එක දේවල් හිතනොත් මේ කම තහනේ කෙරෙන්න ඕන කෘත්‍ය කියලා නැහැ. මේක උපායයි. සීල සත්‍ය නිදුක්කත්ව නිරෝගීත්ව සෝපත්ත්ව කියලා හිතන්නේ හොඳට සිහි ඇතුව නොනැතුව හිත යටින් අතීත දේවල් අරමුණු කරන්න බැරි වෙන්න, අනාගත දේවල් අරමුණු කරන්න බැරි වෙන්න, හිතන දේ තුලම ඉන්න ඉඳින්ම හිතනවා. එහෙම කරනකොට මේ උපායයි අතීත අනාගත දෙකට දුවන හිතේ වේගය අඩු වෙන්නේ. එහෙම නැතුව අපි ඔහේ මොමුණනවා මතුව සීලසත් වෙන දුක්ඛ නිරෝධ සූපත් වේවා කියලා. එහෙම මෙමුණුවට මැතුරුවට කිව්වට ඇතුළතින් එක දේවල් අරමුණු කරන්න පුළුවන් දක්ිය තිබුණා නම් තියෙනවා නම් මේ කරන ක්‍රියාවෙන් බලාපොරොත්තු වෙන අර්ථය වෙන්නේ නැහැ. ක්‍රියාව කළා කියලා නමුත් අර්ථ සම්පාදනය නැහැ. අපි මේක කළේ චිත්ත ඒකාග්‍රතාවයක් හිත වර්තමානයේක තබා ගන්න උත්සාහවත් වීම ජීවන ධර්මයන්ගේ බලය අඩු කිරීමක් කරගන්න උපායක් හැටියටයි. ඒ නිසා අපි උපායේ දක්ෂ වෙන්නට ඕනේ. අර්ථයේ දක්ෂ වෙන්නට ඕනේ. ඒ අවශ්‍ය අර්ථය සම්පාදනය වෙන විදිහට කෙරෙන්න ඕනේ මිසක නැතිනම් වැඩි කළ තියෙනවා. නමුත් අවශ්‍ය අර්ථය වෙන්නේ නැහැ. සෑම භාගයකටම මෛත්‍රී භාවනාවක් කළා තියෙනවා. නමුත් හිතනම් එකඟ වෙන්නේ නැහැ. ඒ වෙන්නේ ඔන්නේ කමතරමක් වඩනකොට ඒ කමතහනින් කෙරෙන සුක්තිය බලාගෙන නොකරනකම නිසා. ඒ විදිහට හැම සමත කමතහනක් මං කිව්වේ ආනාපාන සතිය හෝ වඩන්නත් බැයි නම් ඒ තරම් හිත විසිරෙනවා. මෛත්‍රී කමතහන හෝ වෙන දේකුත් කරන්න බැරි නම් කෙනෙකුට පුළුවන් සරලම දෙය ඉතිවිසෝගතව සංජයනා කරනවා. සත්‍යෙන්නේ සිටියාගෙන ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධ. හැබැයි ඒකෙදි උපායක් තියෙනවා. තමන් කියන දේම දන්නවා, දන්න දේම කියනවා, හිත යටින් හිත එක දේවල් වලට යන්න නොදී අර සත්‍යයනා කරන මෙනෙහි කරන දේ තුලම හිත තබා ගන්නවා. එහෙම හිත තබාගෙන විනාඩි 5ක් 10ක් විතර ඉන්න පුළුවන් මට්ටමටම ඉන්න. එතකොට ආනාපාන සතිය වඩනද සතිනෙමි හිත තියාගන්න පුළුවන් දෙත්තේ ඇවිල්ලා ඉන්නේ. ඒ විදිහට ප්‍රයෝග වීලිව තම තමන්මයි දන්නේ තම තමන්ගේ මානසික ස්වභාවය. තම තමන්ගේ මානසික ස්වභාවය. ඒ වගේ සති නිමිත්ත ඇසුරු කරනවා. ඊට පස්සේ නැගිට්ටට පස්සේ සති නිමිත්ත හිත තබාගෙනම ඉදිරියට යනවා, අපහු වෙනවා, ඒ කටයුතු ටික කරනවා. එහෙම නැත්නම් හැම වෙලාවෙම වර්තමානයේක කන්න දේට සිහියේ මේ හැම දෙයක්ම හොඳට මතක තබා ගන්න ඕන. මේ සතිපට්ඨානයේ ප්‍රධානම ලක්ෂණය නීවරණ ධර්ම දුරු කළා වර්තමානයේක තමන්ව තබාගෙන වර්තමාන වූ ධර්මයන්ගේ ඇත්ත පෙනෙන එක. ඒ කාරණාව සිද්ධ වෙනවද තමන් මේ කරන දෙයින් කියන කාරණාව ගැන හැම වෙලාවෙම සැලකිලිමත් වෙන්න. කමඨහනට වඩා සැලකිලිමත් වෙන්න ඒක කරනකොට මේ අවශ්‍ය අර්ථය වෙනවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න. සමත කමඨහනකින් ආනාපාන සති කමඨහනේ පමණ තේරුම් ගන්න. මොකද්ද? චිත්ත ඒකාග්‍රතාවය. හිත නොවිසුරුණු කම. හදන එකයි ඒකේ ලක්ෂණය. ඉතින් සමත කමඨහනකට හිත තිබ්බ ගමම්ම හිත එකඟ නම් සමාධිය වඩන්න තියෙනවා, වඩනවා, අභ්‍යාස කරනවා කියලා එකක් හේක කියලා කියන්නේ නැහැ, හික්මනවා කියලා කියන්නේ නැහැ. ඒක බැරි හින්දම තමයි මේක පුරුදු කරන්න කියන්නේ. වඩන්න කියලා කියන්නේම බැරි හින්දමයි. අනේ හිත තබා ගන්න බෑනේ, හිත හිතින් නැහැ කියලා කියනවා. හිත හිතිනවා නම් එක තැනක නතර වෙලා තියෙන නම් ඕන දෙයක්කට යනවා. ඕනේ නැහැ. ලෙඩු තමයි හැම වෙලාවෙම ස්පිරිටල් යන්න ඕන, හොඳයි යන්න ඕනේ. නෑ ඒ වගේ හිත විසිරෙන හින්දා, හිත දුවන හින්දා, හිත එක්තැනක පවතින්නේ නැති හින්දා, නොයෙක් නොයෙක් අරමුණු අරමුණු කරන ගතිය තියෙන හින්දා මේ සමතකම තහනක් වඩන්න හුරු කරන්නේ. ඒක හුරු කරන්න ඕනේ කියන්නේ ඒක තමන් ගව නැහැ කියන එක කියනවා. එතකොට එකපාරටම කරන්න එකපාරටම වෙන්නේ නැහැ. මං කිව්ව වතුර කේතයක් දිගේ තිබ්බත් ඒක පැහෙන්න යව වෙලාවක් ගන්න ඕනේ. හොඳට බලන්න දැන් අපිට වෙන එක දෙයක් තියෙනවා. ඔය වගේ සමත භාවනාවක් දැන් සමහර අය කියනවා හැමදාම භාවනා කරනවා. ඒත් මගේ හිත සමාධි වෙන්නේ නැහැ නේ කියනවා. ගොඩක් අය වෙලා කොච්චරද භාවනා කරනවා. සමහරු පැය කාලක් භාවනා කරනවා, පැය භාගයක් භාවනා කරනවා, පැයක් භාවනා කරනවා, දෙකක් භාවනා කරනවා කියනවා. ඒත් හිත සමාධි වෙන්නේ නැහැ කියනවා. අපි ගියමු කැලේ ඉන්න කුළුහරට. හොඳටම දඟලන කුළුහරක. අමාරුවෙන් අල්ලගෙන ඇවිල්ලා කනුවක බදිනවා. දැන්දා මොකෙ කුළුගතිය නිසා එහාට දුවනවා මෙහාට දුවනවා පිම්පිනවා පයින්නවා දඟලනවා. පැය දෙකක් බඳලා තියලා ආයෙ කැලේට යවනවා. හරිද? ආයෙ පහුවදාට පැය අල්ලගෙන ඇවිල්ලා පැය දෙකක් බඳිනවා. මොකෙ කුළුගතිය යන කොච්චර කල යයි? වාසෙති ගෞරුද්දකේ යන්නේ නැති ගානනේ කුළුගතිය. පැය 24ක් යන දවසට පැය 22ක් නැකලේ පැය දෙකක් කමුව වැදලා. වැදගලන හින්දා මොන අපහු ලෙල්ල යවුවා. රූපකයක් කිනු රූපයක් වූ කුළු හරකක් ඉක්මෙන් නැත්තම් ඒ වගේ සියදහස් ගුණයකින් බල සම්පන්න කුළු ගතියක් තියෙන හිත. ඈ පැයක් හෝ දෙකක් භවනා කරුවොත් කියලා කුළු ගතිය යයිද? වැදගලන ගතිය යයිද? නමුත් ওই කුළු හරකව ගෙනල්ල බඳලා තිබ්බොත් බඳලා කනුවක ඔකෙ බුදුරජාණන් වහන්සේ දෙන්න ඔය ගවය හිල කරන ක්‍රම ඈ ඛණ්ඩ පොළ දෙන එක අඩු කරනවා. කනුවේ බඳලම තියෙනවා. අර වගේ නිකන් ඉන්නේ ඌ පිඳිනවා පොළොව හාරනවා දඟලනවා එහාට පයින්නවා මෙහාට පයින්නවා ඒත් ලැහන්නේ. කොහොම දවසක් විතර දඟලලා එයාම තෙහෙට්ටුවටපත් වෙලා මොකද කරන්නේ? අර පළවෙනි දවසේ වගේ පිබ්බින්න දඟලන කැලක් ගහන පොළොව හරන වේගෙ කාටි දෙහෙට දා වෙනකොට කෑම බීම ටිකක් අඩු කරනවා ඈ. එතකොට දෙවෙනි දවසේදී ඒත් දුවනවා ඒත් පිබ්බිනවා ඒත් පයනවා ඒ කෑම බීම චුට්ටක් විතරක් දෙනවා. ඒතර කෑම බීම අඩු කරනවා. ඔන්න පළවෙනි දවසේ තරම් නෑ. තුන්වෙනි දාදී දෙවෙනි තරම් දවස නෑ. මොන දවස් පහක් හයක් විතර ලක්කොට අර කිඹිද දඟලව කෑ ගහන ගතිය නෑ. නමුත් එක තැනක නතර වෙන්නේ කවුව. ඒක කරකිනවා ඇවිදිනවා නෑ. කොහොම දවස් කීපයක් යනකොට හිමින් හිමින් ඇවිදිනවා කනුව වටේ දැයි. එහෙම නේද? අර පිටින් දඟලන වේගය අඩුයි. දඟලම ගියේන්නේ දෙහන්නම නැහැ. ඊට පස්සේ උන දැන් ටිකක් ඇවිදිනවා, ආයෙ හිටගෙනත් ඉන්නවා, ආයෙත් ඇවිදිනවා, ආයෙ ටිකක් නිහඬවත් ඉන්නවා. කොහොම ගිහිල්ලා දවස් 6-7ක් යනකොට මොකද වෙන්නේ? උන කංගුමුල ටිකක් ඇවිදිනවා, හිටගෙනත් ඉන්නවා, ඉඳගෙනත් ඉන්නවා. සති කහමාරජයක් විතරවකට නැත්තම් දවස් 10ක් විතර යනකොට කනුව මුල ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ සතාට වඩා බලයේ තියෙන සීල හරකෙක්ගේ කරේ ඇඳනවා. මෙයා තයාව ඇදගෙන යන්න බැරි අරයට උනේ තනකම මෙයාව ඇදගෙන යන කෙනෙක්ගේ කරේ නෙවෙයි. දැන්දහම මොකද කරන්නේ? දැන් අර සතා හීල සතාට උණුනේ තරකට බලන්න මෙයා වැඩගෙන යන්නේ. කොහොම හෝ ටික දවසක් ගියාම හොඳටම හීල වුණා වෙනවා. ඊට පස්සේ කරත්තේ බැඳලා තරාදි දතුම් හාන්දතුම් පොරු ගන්න පුළුවන් මඩන්න පුළුවන් වැඩ ගත්තා ඈ. ඒ වගේ මේ හිතත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුළු හරකෙක් වගේ සතිපට්ඨානෙ මේ හිත බැඳ තබන කනුව තැඹ වගේ අත නැහැර පැයක් පැය භාගයක් සීයෙන් හිටිය කියලා කුළු ගතියන්නේ තමන්ට ඉඩ ලැබෙන හැම වෙලාවකම සමත නිමිත්ත ආශේවනය කටයුතුමයි. වැඩ කරන වෙලාවෙදි පහ වුණොත් අනේ මම වැඩ කරන වෙලාවෙදි මේ සත නිමිත්ත ඇසුරු කරන්න බැරි වුණා. හිත එකඟ වෙන සමතනකින්ද බැරි වුණා නේද කියලා. සත නිමිත්ත සිහිපත් කර කර චිත්ත සමතිය ඇති වෙන කමටහනක ඉන්නුනේ. එහෙම නැත්නම් කෙටියෙන් ගත්තොත් අතීත දේවල් සිහි කර කර වමාර වමාර ඛණ්ඩ දෙන්න එපා. අනාගත දේවල් සිහි කර කර හොයන්න යන්න නොදී වර්තමානයක හැම වෙලාවෙම සිහි කරන දේවිව කරන දේවිව සිහි කරන දේත් එක්කම කරන දේත් එක්කම හිත තබාගෙන දීමෝන තබාගෙන ඉඳ උව කරනවා. මෙහෙම කරන එකට කියනවා මේ සමත නිමිත්ත ආශ්‍රවණය කරනවා කියලා. සති නිමිති හිත තබාගෙන. කොහොම කරන්න හැදුවට ඒක අර සති නිමිති හිත තබාගෙන ආනාපාන සතිය හෝ බුදු ගුණ අසුබේ වඩන්න හැදුවට කුළුහරක කණුව දැන්ද වගේ තමයි. එක පාට කුළු නෑ. මේ කුළුගතිය යන්නේ ඒ හිත එහාට පයින්නවා මෙහාට පයින්නවා අර කරමුණු කරනවා මේ කරමුණු කරනවා නැගිටලා යන්නම දුවන්නම තමයි හදන්නේ ඈ ඒක මොකද කරන්නේ කන්ෙන් බඳුපේ කියලා යන්නේ වගේ ඒ අමතකුණට ආයෙත් මතක් කරලා ගන්නවා අතහරින්නම නෑ උත්සාහය ඒකම කෑම් බීමත් අඳු කරනවා වගේ තමයි පංච උපාදාන සංදි උපාදාන වශයෙන් හැසිරෙන එකත් අඳු කරනවා කෙනෙක් පුද්ගලයේ කියලා හිත හිතා යන්න ආවත් එක දෙන්නේ නැහැ ඒක අතහරනවා අතහරලා කමතහන්තම ගන්නවා කමතහන්තම අරගෙන මෙහෙම සතියක් දෙකක් කරනකොට අර වෙනද වගේ හිත එහාට පනින්නේ මෙහාට පනින්නේ දුවන කුළු ගතිය අඳුනන ඈ ටිකක් යම් ශික්ෂණයක් තියෙනවා සෞදුරට කරනකොට මෙහෙම කරනකොට හිත මේ සති නිමිත්තෙම බැඳීම පවතින දවසක් තියෙනවා. එදාට කිසිම අපහසුාවක් නැතුව සමන්ත සිහිවෙන අරමුණු ඒ තුල ඇත්ත කරගෙන හැසිරෙන්නේ නැතුව ඒ අරමුණු වල ඇත්ත ඇති හැටි පෙන්වන්න ඕනේ. මෙහෙම පෙන්වන්න වෙන්නේ මොකද්ද? නීවර ධර්මයන් දුරු වෙනවා. නීවර ධර්ම දුරු වෙනකොට මම ඉදා නීවර ධර්ම විස්තර කළා. නීවර ධර්මයන් තමන් කෙරෙහිලා නැහැ කියලා දකින්න එයාට බොහෝම ප්‍රමෝදයක් ඇති වෙනවා. ප්‍රීතියක් ඇති වෙනවා. මොකද කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද දසකුච විචිකිච්ඡා කියන ධර්මතා පහම නේ. මොකද චතුරාර්ය සත්‍ය කලම ඉගෙනගෙන ආපු හින්දා විචිකිච්ඡාවක් නැහැ. කෙසේද කිසි දෙන කුතුල ධර්මයන්ගේ විමුති කියලා නැහැ. ඒ ප්‍රමෝදය නිසාම ප්‍රමුදිත භාවය නිසාම හිතේ උද්දවැළුණු ගතිය නිසාම ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය නිසාම හිත කය දෙක සංසිඳෙනවා. සංසිඳෙන හිතකය ඇති කෙනාගේ හිතකය දෙක සැපසහගත වෙනවා. සැපසහගත කම්හි හිත සමාධිය වෙනවා. මේ ශාස්ත්‍රයේ නියම සමාධිය කියලා කියන්නේ ඒකට. අපි ඔය සතිපට්ඨාන වඩන කාලේ හිත විසිරෙන්නේ නැති විදිහට එකඟ වෙලා තියෙන කාලේ ඇති ඒකග්ගතාවයේ මේ ශාස්ත්‍රයේ සමාධිය කියලා කියන්නේ නැහැ. ඔය සති බල කියලා කියන්නේ සිහිය බලවත්. සිහිය බලවත් මට්ටම තමයි අපි ඔය සමාධිය කියලා හිතාගෙන ඉන්නේ. ඒ හිත සපසාරගත කල්ලි හිත සමාධි වෙනවා කියනකොට මම කිව්වේ මේ කාම සංඥා මට්ටම අතහැරෙනවා. අද අපිට පෙනෙන දෙයට ඔබේ වස්තු විනිවිද දකින්න තරම් මේ සමාධිය බලවත්. මේ ප්‍රසාදචික හදනවා ඒකේ. ඒ සමාධියට අන්න ස්පර්ශ ආයතන හයි සැබෑම ස්වභාවය පෙන්වනවා. ධර්මතා දෙකකි. මොකද්ද? අපි මෙච්චර කාලයක් පංච උපාදානස්කන්ධ දුකක් වින්දන ඒ දුකක් වින්ද තැනක තිබුණු ස්කන්ධ ටිකේ සැබෑම ස්වභාවය තමයි අනිමිත්‍ය ස්වභාවය, ශුන්‍යත ස්වභාවය, අපරිහිත ස්වභාවය, නැත්නම් අනාත්ම ස්වභාවය දකිනවා. සංකත ධර්මයන්ගේ පරමාර්ථමය ස්වභාවය, යථාභූත ස්වභාවය ස්කන්ධ ටිකේ දකිනවා. ඒ විතරක් නෙමේ, ඒ හැම දෙයක්ම ප්‍රත්‍යනිරුද්ධ නිරුද්ධයි කියලා තේරෙනවා. මේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි දැක්කොත් සත්‍යයෙන් හටගත් ස්කන්ධ ටික අනාත්මයි කියලා දකින්න ඒව දැන් ප්‍රත්‍යනිරුද්ධ නිරුද්ධයි කියලා ඒවා කියන්නේ. වර්තමානයේක යම් රූපයක් ඇති ඉදිරිපිට එයි. එන්නේ මෙන්න මෙබඳු අනාත්ම රූපයක්මයි කියලා දන්නවා. හේද සත්‍යබුද්ධන නිරුද්ධ වෙනවමයි කියලා නෝනයි. අනාගතේ යම් ස්කන්ධයක් හටගෙන හටගන්නවා නම් මෙබඳු අනාත්ම ශුන්‍යත වූ ඉස්කන්ධයක් මේ සත්‍ය නිසා හටගන්නේ කියලා දන්නවා. ඒ හැම දෙයක්ම ප්‍රත්‍ය නිරුද්ධෙන් නිරුද්ධයිම කියලා නුවණක් ලැබෙට තිබෙනවා. ඒ ඇත්ත ඇති හැටි දකිනකොට මෙබඳු ඉස්කන්ධයක් කියන තැනක මේ ටික උපාදාන වශයෙන් අරගෙන විඳපු දුකේ කලකිරෙනවා. එදාට මේ හිත මේ ස්පර්ශායතන හය පැත්තට පුද්ගලය හැටියට, සත්වය හැටියට, දේවල් කාර්ය හැටියට නැමී පවතින්නේ නැහැ. ඇත්ත ඇටි දැක්කහම ඒ කලකිරීම නිසා ඇලෙන්නේ නැහැ ස්පර්ශායතනෙ. නොඇලෙනවා. නොඇලෙන නිසා මිදෙනවා. කාමාස්සෝ භවස්සෝ ditthස්සෝ ditthස්සෝ වෙන්නේ. කාමාස්සෝ භවස්සෝ අවිද්‍යාස්සයෙන් මිදෙනවා. චතුරාර්ය සත්‍ය දැනගත්ත මේ ප්‍රතිපදාව ආරම්භ කරන තැනදීමයි ditthස්සෝ ලැබුණේ. ඒ නිසා එයාට මේ මට්ටමේදී කාමාස්සෝ භවස්සෝ අවිද්‍යාස්සෝ කියන මේ ආස්තයන්ගෙන් කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. පංච උපාදානස්කන්ධයෙන් හිත මිදෙනවා. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුඛායාසයන්ගෙන් හිත මිදෙනවා. අපුබ්බං අචරේම පෙරපසු නැතුව මිදුණු ගවම මිදුනා කියන ඥාන දර්ශනය පහළ වෙනවා. මොකද්ද කොහොමද? කිරණ ජාති මගේ ඉදීම නැති වුණා. උසිතම් භ්‍රමචර්යය මම දැන් භ්‍රමචර්යය වාසය කළ ඉවරයි. කතං කරණීය කලියුත්ත කළා නාතරන් ඉත්තාය මත්තේ කටයුත්තක් නැහැ කියන ප්‍රතිවික්ෂා ඥානය එළඹ සිටිනවා. එළඹ සිටිනවා. එයාට අතීත ස්කන්ධය සිහි කරන්නත් පුළුවන්, අනාගත ස්කන්ධය සිහි කරන්නත් පුළුවන්, වර්තමාන ස්කන්ධය සිහි කරන්නත් පුළුවන්. සිහි කරන මනස තෙමෙනවා, සිහි කරන බවත් තෙමෙනවා. සිහි කරන ඒ සිහි වීමට හසු වෙච්ච තැන ස්කන්ධ ටිකේ අනාත්ම ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, ප්‍රත්‍ය නිරුද්ධ නිරුද්ධ ස්වභාවය තෙලඹ සිටිනවා. ඒ මනස ස්කන්ධ නිරෝධයට නැමිලා පවතී. ඔබට කියනවා මේ ස්පර්ශ ආයතන හය කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදුණු මනස කියලා. අනුපාදා පරිනිර්වාණය කියලා කියනවා. රහතන් වහන්සේ ඒකයි දැන් එයාගේ ඇස් ඉදිරිපිටට කුමන රූපයක් ආවා. එන රූපේ සැබෑම ස්වභාවය ළඟදී දසහංගේ සමන්නාගතෝ අරහත උච්චති රහතන් වහන්සේ කියලා කියන තැනක අපි පුද්ගලෙක් කියලා කියන තැනක තියෙන අංග 10ක් ධර්මතා 10ක් රහත් සම්මා දිට්ඨි සංකප්ප කියලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයත් සම්මා ඥාන සම්මා විමුක්ති මනාව දැන මේ ධර්මතා ටික නිසා මනාව දැන මිදිච්ච මනස විමුක්ති මනස. එතකොට ඒ මනස තුල අපි කිව්වොත් ඉඳගෙන හිටියොත් ඕන මේ ජීවිතයේ ක්ෂේබල යන කම් ඉඳගෙන ඉන්න පුළුවන් වෙන කිසිම නිමිතක නැගිටින්න නැතුව. එහෙම නිමිති නැහැ. නිරෝධ සංඥා නිරෝධයෙන් ඉන්න පුළුවන්. ඕන සිහි කළා 13 නාමත්වයේ නිසා සංඥා නාමත්වයක් උපදිනව නේද කියන නුවණකින් ආයතන ටික පරිහරණය කරන්න පුළුවන්. මේ නැගිටල පිටපාත යනකොට යන්නේනකොට එයාට හොඳට නුවණයි 13 නාමත්වයේ නිසා මෙබඳු සංඥා නාමත්වයක් උපදිනවා කියන එකට නුවණයි. මේ ස්පර්ශ නිරෝධයේ සංඥා නිරුද්ධ වෙනවා කියන එකට නුවණයි. ඔක තමයි මේ ශාසනයේ අර්ථය. හරය නිවන් දකින්නවා කියලා කියන්නේ ඔන්න ඕකට. ඔය ප්‍රතිපදාවේ ගිහිල්ල සියලුම ආකාරයේ දුකෙන් පුළුවන් ශේත්‍රය අයින් කරලා දුක නිරුද්ධ කරන ජීවත්වන තැන. ඔය ටික ඕගොල්ලෝ ඉස්සෙල්ල දැනගෙන තියෙනවා. දැන් මෙහෙම අහගෙන තියෙනවා කෙරවල දක්වා ආරම්භ කළ කෙලවර දක්වාම දැනගෙන තියෙනවා. දැනගෙන පටන් ගන්නේ දැන් කොතනින්ද? සීලයක පිළිතුරු සමාදන් වෙලා හිත සමාධි කරන්න පුළුවන් තරම් උත්සාහවත් වෙනවා. උපදින උපදින අරමුණු නුවණින් මෙනෙහි කරනවා. ඔය කාරණා තුන විතරයි ඔයගොල්ලෝ ජීවිතේටයි. ඔය ටික කරනකොට ජීවන කියන්නේ මොකද්ද? ඒක ලැබෙන්නේ කොහොමද? දුක නැති වෙන්නේ කොහොමද කියලා ප්‍රාර්ථනාවක්වත් අවශ්‍ය නැහැ. මොකද ඒක කලම ධර්ම මේ ටික. නිවන කියන්නේ දැන දැක කරන්න ඕන එකක්. මේ අජරාමර බවයි නිවන. අජරාමර ජරාවක් නැති මරණයක් නැති ස්වභාවයට පත් වෙන එක තන. එතෙන්ට එන්න නම් මේ සතර උපාදානයෙන් මිදෙන්න ඕනේ. සතර උපාදානයෙන් නැති වුණු ජරාමර දුකින් මිදෙන අජරාමර බව සාක්ෂාත් වෙනවා. සතර උපාදාන වශයෙන් නොගන්න නම් උපාදාන නොවෙන්න නම් සම්මාදිට්ඨි ස්කන්ධ ටික ඇත්ත දකින්න ඕනේ කියලා මේ ප්‍රකෘතියෙන් ස්පර්ශ ආයතන හයේ ප්‍රකෘති ස්වභාවය කිසි වෙලාවක අපිට උපාදාන වශයෙන් හැසිරෙන්න පුළුවන් නිමිති ටිකට තමන්නේ ඒ ටික අයින් කරගන්න තියෙන උපාය තමයි මේක. එකයි ඕනම තැනක සමාධිත්‍ය පරියායන් මෙනෙහි කළා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා සමාධිත්‍ය කියනකොට මෙන්න මෙතනම එකම තැනයි තේන්නන්න තියෙන්නේ. ප්‍රකෘතිම බෞද්ධ ස්කන්ධ දෙකේ යථා භූත ස්වභාවය යථා භූත යම්සේ භූත යම්සේ පවතිද ඇත්ත ඇති හැටියේ පවතිනදී ඇත්ත ඇති හැටියේම විද්‍යමාන වූ දේම පෙන්වන එක තමයි තියෙන්නේ. එච්චරමයි කරන්නේ. ඒ ටික කරනකොට මේ ඔක්කොම ගෙවෙනවා. ඒ ඇත්ත ඇති හැටි බලාගන්න උපකාර පිණිසයි මේ සියලුම ආකාරයේ සමාධිය. සමාධිය ඇතුලේ විදර්ශනා බලන් දෙපා. ආනාපාන සතිය කෘත්‍ය බලාපොරොත්තු නැති චිත්තේ ගග්ගතාවය කරන අස්වාදී උදේ ප්‍රස්වාදී දෑයි කියලා ඒ කිව් දිරේ වන්නේ දෙපා. ඒ වගේ ඒ කමඨහනින් කරන කෘත්‍ය බලන්න ඕනේ. මේ ආනාපාන සති කමඨහනකින් බලාපොරොත්තු වෙන්නේ බුදු ගුණ භවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රියෙන් බලාපොරොත්තු වෙන්නේ කුමන අර්ථයක්ද මම කියලා හිත නොවිසුරෙන අර්ථේන හිත එකඟ වෙන අර්ථන ඒක වෙන විදිහට මම මේ කරන්නේ කියලා ඒ කමඨහනේ තමයි දැක්කේ වෙන්නේ. එච්චරයි අවශ්‍ය. මම මේ කරන විදිහට බුදු ගුණ වැඩියොත් හිත එකඟ වෙන්නේ නැහැ. එන හිත එකඟ වෙන විදිහට මම කොහොමද මුදුන්ව වඩන්නේ කියන එකට තමයි දක්ෂයේ වෙන්නේ. ඒක හොයාගන්න හොයාගන්න කියන්නේ හිත විසිරෙන්න නොදී යටින් එහාට මෙහාට යන්න නොදී ඒ නිමිති තියාගෙනම කටයුතු කරන්න අර කන්නේ කැඳේ බැඳලා තියෙන කුළුගතිය යන්නයි කියන එක දැනගන්න ඕන හොදට. ඒ වගේ මේ සමත නිමිත්ත මම ආශ්‍රයුණය කරන වෙන දෙයක් කරන්න නෙමෙයි. කන්නේ මේ හරක බැඳේ දෙන මොකකටවත් නෙමෙයි. උගේ මේ බැඳලා තියෙන කෝර රත්තරන් මුතු මැණික් උපදින හිඳ නෙමෙයි. උගේ කුළුගතිය යන්නේ. ඒ වගේ මේ සමත නිමිත්ත බැඳේ ඈ මට ආශ්‍රය වෙන්න එහෙම නැත්තම් නිවන් දකින්න ජරා මර දුක නැති වෙන්න වක්‍රාකාර උපකාර. නමුත් ඒ කරන දෙයින් බලාපොරොත්තු වෙන කෘත්‍ය නැත්නම් අර්ථය මොකක්ද? චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනන ඒ චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවද නැද්ද කියන කාරණාව ගැන තමන් සැලකිලිමත් වෙන්න. සැලකිලිමත් වෙලා ඒක ඇති වෙන විදිහට කරන්න. එහෙම නැතුව හාමුදුරුවෝ කිව්වනේ මෛත්‍රී භාවනාව කරන්න කියලා. නැත්නම් මම මෛත්‍රී භාවනාව කරන්න ඕනේ කියලා. අර මගේ වොෂන් මැෂින් එක බෙදිටික දාලා තත් එකතුලා ඉන්නවා වගේ ඔහි බුදු ගුණ වඩනවා මෛත්‍රී ජීවිතය සිදුක්ක නිරෝගීව සුවපත් වේවා කියන හරකට කෙටට ගිහිල්ලා ගොයන් ගන්න පුළුවන් මොකට. ඒ කියන්නේ යටින් හිත එක එක දේවල් හිතන ආයත් මෙනෙහි කරන ඔහි මෙනෙහි කර කර යනවා. නමුත් අවශ්‍ය කෙලෙස් ටික හිත ඇතුලේ අවශ්‍ය කාරණාව විලා නැහැ. ඒ නිසා හුද්දටම මතක තබා ගන්න ඕනේ තම තමන්ම කමතහනද දක්ෂයෙක් වෙන්න ඕනේ. මේ මේ අර්ථයේ මේ කමඨහන වඩන එක මම බලාපොරොත්තු වෙන්නේ ඒක වෙනවද මේක? හැය නොතේ පිළිමත් ඒ අර්ථ සම්පාදනයේ සිද්ධ නොවන විදිහට පැයක් මෛත්‍රී භාවනාව කරනවට වඩා සැලේ පිළිමත් ඒ අර්ථය සිද්ධ වෙන විදිහට විනාඩි 5ක් කරන්න. ඒ විනාඩි 5 වටිනවා. අනේ මම භාවනා කරන්න ඕනේ නේ කියලා බරක් වශයෙන් ගන්න දෙපා. කරන්න පුළුවන් මට මෙච්චර නම් ඒ ටික විතර අපහසුකම් තොර කරන්නේ. ඊට පස්සේ සිහියetsu අකුසල විතර්කට යන්න නොදී කුසල විතර්කයක හේතු තමන්ගේ පහසු කටයුත්තක් කරනවා. කළා ආපහු හිතේ එකඟ කරගෙන තව ටිකක් කරනවා. කිසිම වෙලාවක නිවන් දකින්න මාවතද බරක් හිතේ ගන්න එපා. අනේ භවනා කරන්න තියෙනවනේ, භවනා කරන්න කියනවනේ, භවනා කරන්න වෙනවනේ කියලා ඒකද ඒක ප්‍රපංචයේ හිතේ ගන්න එපා. බර පහසුයි. තමන් හොදටම දන්න මම ආවේ මේ සියලු දුක් නැති කරලා දුකේ කෙලවරක් කරන්න. ඒ ටික කරගෙන ඕම ටික ටික දැස්සෙක් වෙනවා. හිත පුරුදු කරගන්න ඕන මම ටික ටික. එකපාරටද ටික ටික මම ඒක හිත හුරු කරගන්න ඕන පුරුදු කරගන්න ඕන කියලා තමන් හිත එක්කෙන් කරගන්න කමටහනක් කරනකොට ඒකේ දක්ෂයි ඉන්න උපදින උපදින ආරමුණු වල ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව චක්කුණ රූපන් දිස්වා නේව සමනෝ හොති න දුම්මනෝ උපේක්ෂෝච විහෙදේ සති සම්පජන එහෙන් රූපයක් දැක්කහම ඒක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඇත්ත ඇත්තේ දැකලා උපේක්ෂා වෙනවා. ඒ වගේම මනස ධම්මං විඤ්ඤය මානසික ධර්මය දැනගත්තහම ඒක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව නෝනින් දැකලා උපේක්ෂා වෙනවා කියලා මේ ඇත්ත ඇත්තේ හිතේ පෙන්වනවා. ඒ ඇත්ත ඇත්තේ හිතේ පෙන්වන්න අපහසු නම් පෙන්වුවත් දෙන්නේ නැත්තම් ඒකට උපකාර කෙනෙක් සමතේ. ඒ සමාධියට උපකාර පිණිසයි සීලය නැත්තම් කායික වාචික සම්බෝධි. ඉතින් මේ විදිහට සීලයේ හේතුව චිත්ත සම්පතේ ඇති වෙන විදිහේ උපාය කර කර පංච උපාදානස්කන්ධ ලෝකයේ දැඩි ලෝභය දුරු කළා, ලෝභ රහිත සිටින් දැඩි දේශය දුරු කළා, දේශ රහිත සිටින් ව්‍යාපාරය දුරු කළා, ව්‍යාපාර රහිත සිටින් වාසය කරනවා. නීව ඒ වගේම නීවරණ ධර්මයන් උපන් උපන් තැන හඳුනගෙන ඒ නීවරණ ධර්ම දුරු කරන්න උත්සාහවත් වෙනවනම් නොබෝ කලකින් මෙහෙම ප්‍රයෝග කරන උත්සාහවත් කරන යාට නීවරණ ධර්මයන්ගේ මනස මිදෙනවා. නීවරණ ධර්මයන්ගේ මනස මිදෙන තැන දක්වා විතරයි ප්‍රතිපදාව අපහසු. ප්‍රතිපදාව ටිකක් හරි අපහසු වෙනවනම් අපහසු ඔච්චරයි. එතනින් එහාට අරිහත්ත්වය දක්වාම සියලු දුක මිදීම දක්වාම මුළු ප්‍රතිපදාවම සපසහගතයි. මණ්ඩපීය නිදම් වික්කේ බ්‍රහ්මචර්යය මහණෙන මේ බ්‍රහ්මචර්යය මිහිරි පැනක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි ඒකේ දක්ෂ නැති හින්දා අපිට කසාය ගුණ එකක් වගේ වෙන්නේ. නමුත් ඒකයි මං කිව්ව බරක් වශයෙන් ගන්න එපා. භාවනා කරන්න ඕනේ කියන තව උරුවට බරක් දා ගන්න එපා. ඉඳගෙන වෙන්න පුළුවන් හිතගෙන නිකාගෙන ඇවිදින් වැඩක් කොට කරමින් තමන් මේ ටිකේ අර්ථ දන්නවා. ඇත්ත ඇති හැටි දකින්න විදර්ශනා කරනවා කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධේට උපාදාන වශයෙන් හැසිරෙන්න නොදී ඒ ධර්මයන්ගේ ඇත්ත පෙන්වන එකයි ඒකට විදර්ශනාව කිව්වේ කියලා ඒ ඇත්ත දන්නවා. යම් ඒ ඇත්ත බලාගන්න යම් චිත්ත සමතයක් හිතේ එකඟකමක් ඇති කරගන්න උපකාර කරන වැඩපිළිවෙලටයි සමාධිය කියලා කිව්වේ, සමත නිමිත්ත කියලා කිව්වේ. ඒක කරනකොට හිත විසිරෙන්නේ නැති විදිහට උදින් යටින් දුවන්න නොදී මේ වර්තමානයේ හිත තියෙන විදිහට උපායශීලීව කරගන්න ඕනේ කියලා දන්නවා. ඒ වගේම කායික වාචික සංවරය ශික්ෂණය මත හිතේ විපරිසර බව නැත්නම් චිත්ත සමාධිය ඇති කරගන්න බොහොම පහසුවක් උපකාරක ධර්මයක් කියලා දන්නවා. ඒ ටික දැනගෙන ඒ අර්ථය සම්පාදනය වෙන විදිහට කටයුතු කරන්න. එතකොට ඉඳලා දෙන හැම වෙලාවකම මම කියන්නේ තමන් ඉන්න තැනට තමන්ගේ කල්යාණ මිත්‍ර තා කල්යාණ මිත්‍ර සහායකතා කල්යාණ මිත්‍ර පවංගතා කල්යාණ මිත්‍ර කලන යහළුවන් නැති බව කලන යහළුවන් සහාය කොට ඇති බව කල්යාණ මිත්‍ර පවංගතා තමනු කල්යාණ මිත්‍රන්ටම බවක ඒ ඇයටත් අපි කෙසේ කෙසේ කුමක් කළ දිය යුතුද කියන තැනකින් දවගන්න. ඊගාට එකට පිරිසක් ඇසුරු කරනකොට කියන දේ තමයි එකට පිළිවෙත් දොන්න සද්ධාත්මචාරින් වහන්සේලා කෙරෙහි තමන්ගේ අවධානය තියෙනවා. අහවල් ආයස්මතුන් ටික කුටිෙට වැටෙන වැඩි. අහවල් ආයස්මතුන් මේක ගරු භාවින් මේ ප්‍රතිපදාව තුළ හැතරෙනු අඩුයි. කිව්වහම උගන්වන ගුරුවරයාට කියනවට වඩා එක දින යාළුවෝ එහෙම කරන්න එපා අපි එමු එන්න උත්සාහවත් වෙන්න කියලා එක දින අනිත් යාළුවෝ දැනගන්න ඕනේ එයා ඔතෝල ගන්න. එනේ එක දින කල්යාණ මිත්‍රතාවයේ වටිනාමකම ඒක. වටිනාම ස්වභාවයක හොඳට හඳුනා ගන්න ඕනේ ඒක. කිසිම වෙලාවක වැඩිහිටි ගුරුවරයාට නැත්නම් වැඩිහිටි කෙනාට ගිහිල්ලා කේලම් වශයෙන් කියන එක නෙමෙයි සුදුසු. අහවල් කෙනා වන්දනාවට එන්නේ අහවල් කෙනා භවනා කරන්නේ නිදාගෙන ඉන්නවා කියලා කියන එක නෙමෙයි කියන්නේ ලේසියකට. සබ්බක්මචාරින් වහන්සේට විරුද්ධ වූ කේලම් වැඩිහිටියන්ට ගුරුවරයන්ටවත් ඇවිල්ලා කියන්නේ. ඒ ආශ්‍රතුංගාවු තේහාගාවු දෙදිල්ල හැමදෙනාම එකතු වෙලා දන්නවා ටික ටික මෙයා පසු බහිනවා කියලා. එයා උතෝල ගන්න වීර්ය කරවන්න අපි දැවිදුනේ මේ හින්දා මොනසු ශ්‍රද්ධාවෙන් දන්තෙන් පූජා කරනවා. අපිටත් කුසලයන් සිද්ධනම් මෙතන කුසල සිද්ධන අරයව වීර්යවත් කළා යන් යන් අපි භාවනා කරනවා අපි පොතක් බලන උත්සාහවත්. එහෙම කරනකොට ඒකේ chance එක තමන්ටත් වෙනවා. යම් මෙහෙම හැසිරෙනකොට රටාව යනකොට තමන්ගේ හිතේ යම් වරදියක් ඇති වෙලා පැත්තකට වෙලා ඉන්නකොට අන්තර්ට ඒක තුළ තමන්වත් දකින්නවා. තමන් ওই අර්ථයේ මොදුල තමන් යහපතට ගන්නවා අපෝ. ඒ වගේ නැව නිසා නැවේ කපිතාන්ව කපිතාන් නිසා නැවත් ගොඩ යනවා වගේ තමන් නිසා කල්යාණ මිතුරු කල්යාණ මිතුරු නිසා තමවත් ගොඩ යනවා. ඉතින් තනියම ඉන්න පිරිසකට වඩා සමග ප්‍රතිපදාවක කල්යාණ මිතුරු පිටසක ඉන්න තියෙනවනම් තියෙන වාසිය බොහෝයි. හැබැයි සමාන අදහස් නැති පිටිසතුරු කරන්දර උනොත් ඒ විතර දුකකුත් නෑ. ඊට වඩා නම් හොඳයි තනියම ඉන්න එක. සමාන අදහස් නැති සමාන සිත් නැති ශ්‍රද්ධා නැති පිටසක ඉන්නවට වඩා තනිව ඉන්න එක බොහෝම සුදුසුයි. නමුත් සමාන අදහස් නැති ශ්‍රද්ධා ඇති පිටසක ඉන්නවා නම් ඒ විතර වාසියක් ලාභයක් තව ඇත්තෙත් නෑ. ඒක කැලේකින් එක පාඩුයි තනියම ඉන්න එක පාඩුයි එකතු පිටසක නම් හේතුවට ඇසුරු කරන එක ලාභයි. එනිසා පිරිසේ ඉඳීම ලාභයි තනියම ඉඳීම ලාභයි කියලා දෙදන්ද වෙන්නේ උන්වන අර්ථ බලාගෙන. ඒ නිසා හොඳට මතක තබාගන්න ඕගොල්ලෝ අතර මොනවා හරි ප්‍රශ්නයක් ඇතිවෙන විශේෂයෙන්ම මම හරිම කැමති දෙයක් තමයි තව කවුරු හරි කෙනෙක් ඇවිල්ලා තව කෙනෙක් ගැන කියලා කියනවාට මම කැමති නැහැ. ඒ මම හුරු කරනවා අනිත් කෙනාගේ මනස. හැබැයි මෙහෙම එකක් එයාට බොහෝ අරතියක් ඇවිල්ලා සමහර විට ඉන්න අපහසු භාවයකින් ගෙදර යන්න හිතනවා වගේ නම් ඒ වගේ වෙලාවකදී කල්යාණ මිත්‍ර තමෙන් සත්පුරුෂ භාවයෙන් මතක් කරන එක හොඳයි වැඩි දියට. එහෙම නැත්නම් ලොකු පාරේ ප්‍රශ්නයක ගැටලුවක මම පැනනගිලා තියෙනවා නම් පැටලලා තියෙන ඒක කියලාවත් නෙමෙයි. එයාට අනුකම්පාවෙන් එයා දේරගන්න කලන කිති. අනිත් අයගෙන් කැපී පෙනිලා තමන් විශේෂණයක් වෙන්ද කවුරුත් මම එක මුත් කියන්න බෑ. එහෙම මගේ ගාවක එහෙම කෙනාට ඉඩකුත් නෑ. එබඳු කෙනා මගේ නන්දිස්තිකේ අන්තිමව තැන ඉන්නේ. හොඳට එක මතක තබා ගන්නද. ඒ නිසා හොඳට දක්ෂ වෙන්න එකට පිළිවෙත්පුරු සද්ධාත්මචාරින් වහන්සේලාගේ ජීවිතවල අඩුපාඩු පෙන්නේ ඕගොල්ලන්ට තමයි. ඔගොල්ලෝ බොහෝම සත්පුරුෂයයි නම් ඇත්තටම ඔගොල්ලෝ ප්‍රියසීදී යහළුවන කල්යන මිත්‍රයෝන හිමින් එක එක කෙනා ගිහිල්ලා අනෙක් කෙනාට කතා කරලා එයාගේ දෝෂය හදවන්න ඕනේ. හදවල තමන්ගේ ප්‍රතිපදාවට ගන්න ඕනේ. එයා දුබලයි කිව්වත් යන්නේ නැත්තම් තමන්ගේ තමන්ට පොඩි කැපකිරීමක් කරන්න වෙනවා. යන් යන් මාත් යනවා. අපි යන් ගිහිල්ලා භවනා කරමු. අපි වන්දනා කරමු. අපි ගලට ගිහිල්ලා උත්සාහවත් වෙන සම්මුත් යන තමන්ට තහපත ගන්න ඒක නීති කුසල කුච්ච මේ දුටි එසේ මේ දේ කුසල කුච්ච මේ හිතා ගන්න බැරි කියන්න බැරි මහ විශාල කුසල කුච්ච සිද්ධ වෙනවා. ඒකම ඒකේ ආනිසංශය මේ ජීවිතේම කරගෙන තමන් වෙන බොහොම යම යන අතරේ යම් වෙලාවක තමන්ට චිත්තාර්ථයක් ඇති වුණ අනිත් අයට තමන්ව කියන අනිත් අය එදාට තමන් වේ චිත්තාර්ථයෙන් ගලවන ඔය විදිහට උසාවත් වෙනවා. අන්න ඒ විදිහටයි පුතේ සමගි ප්‍රතිපදාවක් රැඳෙන්නේ. සමග්ගානං තපෝසුකා සමගී වූවන්ගේ තපස ලෝකෙට සැපයක්මයි. තමන්ට කෙනාට සැපයක්මයි. ඒ විදිහටයි හැම දෙනාම කටයුතු කටයුත්තේ කියන කාරණාවක් හොඳට මතක තියෙන්න ඕනේ. එතකොට හොඳට මතක තියෙන එක අරමුණක් අරමුණක් ගන්න හිතට සිහි වෙන. නිවන් දකිනවද සතරට යනවද කියන උත්තරේ ලැබෙනවා අපිට සිහි වෙන අරමුණක් අරමුණක් ගන්න කියන එකත් මතක තබා ගන්න ඕනේ. උතේ මේ ටික කාලෙදී තේරෙන කෙනෙක් නා තේරුම් ගන්නවා නම් මේක මේ පරියායන් වලින් පරියායන් කියන ක්‍රම වලින් මම මේ ප්‍රතිපදාව නැවත 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 මේ කියලා දීලා තියෙයි. මම හැමදාම මතක් කළා ඉදිරියෙන් පිටිපස්සෙන් ඉන්නේ දු වෙහසක් පුතේ තව කෙනෙක් ඕටුව කරගෙන වගේ. අපි ගාව ඉදිරියෙන් පිටිපස්සෙන් නැත්තම් තමයි පහසු. හසු වැඩි හිටි ගුරුවරු ස්වාමීන් වහන්සේලා හැම වෙලෙම එන්නේ එකට එන්න භාවනා තියනවා පන්ති තියනවා කියලා හැම වෙලාවෙම උගන්වන මට තමයි කරදර කියලා හිතන්නේ. ඉගන්නන් නැහැ කියන එක නෙමෙයි. ඒ නිසා පුළුවන් තරම් දක්ෂයෙක් වෙන්න ඉක්මනට මේ කාර්යය හදාගෙන තම තමන් තනි තනියම වීර්යය කරන්න. මම කියේ හැමදාම අනුන්ගේ අතේ දිල නැගිටින්න හුරු වෙන්න එපා. හෙට දවසේ මේ සේනාසනේ ගිහිල්ලා පාත්‍රයේ සූර අරගෙන තනියම කැලේ කිච්චත් බඳ භවනා කරන්න පුළුවන් මනසක් හදාගන්න. මම කියන්නේ ඔක්කොටම අනිවාර්යෙන් මේක ඉන්න කියලා. මගේ බලාපොරොත්තුවක් නෑ ඔක්කොම ගොඩගහගෙන ඉන්න කියලා. නමුත් එයාගේ ජීවිතේට එයාගේ ජීවිතේ බුද්ධ ශාසනයට අර්ථයක් වෙනවනේ. එකයි බලාපොරොත්තු නැත්තේ අපිට දිව්‍යතිතක් ලාභයක් තියෙනම් දිව්‍යතිතක් ඉන්නේ සිටිය යුතුයි. ඉන්නවනම් දවසින් දවස දවසින් දවස ටික 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 අපේ නොදන්නා වූ දේවල් එකතු වෙනවා. අපි තනියම ඉන්නකොට තියෙන්නේ අපි ගව දන්න ටිකම අපිට අර හරකවමාරවමාර කන වගේ දන්න ටිකම එහාට මෙහාට කර කර පෙරල 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 හිතනවා බලනවා මිසක ඒ තුල යම් මොහොනක් ලැබෙන ඒ මොහොන හරි ලැබි හරි ප්‍රමාදයි. නමුත් අලුත් කරුණු අලුත් අධ්‍යක්ෂින් අලුත් ක්‍රම ඒ වගේම ධෛර්යවන්තකම වීර්යවන්තකම ඇති වෙනවා මේ පිළිස මේගිය සූත්‍රයේ අපි වෙලා කොම් මේගිය සූත්‍රයේ කියන්නේ කල්ලම පළවෙනිම දේ කලන යහලුවන් නැති බව කලන මිතුරන් නැති බව කලන මිතුරන් සහය කොට ඇති බව තමයි කලන මිතුරන් ඇති බවක ඉන්නේ. දස කතා වස්තු එකක් දස කතා වස්තු නිදුකින් අනුසහය අපහසුවේ ලැබෙන පරිසරයක් වෙන්න ඕනේ කියලා කියන්නේ අපි වෙනදා කතා කරමු. දැන් හැම දිනම ගිරම්පස වළඳලා කොහොත් යන්න බා හතර විතර වෙනකම් නිහඬව කෙනා කෙනා කතා කරන්නේ නැතුව ගිලම්පස ටික හදන්න ස්වාමීන් වහන්සේ පිළිගන්නේ ගිලම්පස වළඳලා සති නිමිත්ත පෝස්තුරු කරන්ද ඉඳගෙන චිත්ත සම්පතිය ඇති වෙන කමටන කෝ වළඳ හිතට සිහි වෙන අරමුණු විදර්ශනා කරන්න හොරු වෙන්නේ. දෙපැත්තයි හිතට සිහි වෙන අරමුණක තියෙන දෙපැත්තක් අරමුණ පිළි අරගෙන රාග දේශ මොහ ඇති වෙන විදිහට හැදිරෙනවන මේ දුකට මඟ සසරට මඟ ජරා මරණයට මඟ කියලා දන්නෝ උපදින අරමුණ පිළි අරගෙන ඒක හැදිරෙන්නේ නැත්නම් උපාදාන වශයෙන් හැදිරෙන්න ඉඩ නොදී ඒ අරමුණ අතහැරන විදිහට ස්කන්ධයන්ගේ රූපේ හෝ වේදනා වූ සංඥා වූ සංකාර වූ විඥානේ මේ ස්කන්ධයේ ඇත්ත ඇති හැටි පෙන්වනවා නම් මේ සම්මාදිට්ඨිය යාරියස්සංග මාර්ගය කියලා දන්නෝ විදර්ශනාවයි කියලා දන්නෝ. ඉඳගෙන ඉන්නකොට කොයි විදිහට භාවනා කරනවා ආයත් සමත කමතන වඩනවා ආයත් ටිකක් විදර්ශනා කරනවා ඒ දෙකම කළ සති නිමිති හිත සබාගෙන සියයෙන්ම නැගිටිනවා සතියක් සකමු කරනවා ආයත් ඉඳ ගන්නවා මේ වගේ සමත විදර්ශනා කියන දෙකට උත්සාහවත් වෙනවා. ඉරියව්ව කුමක් හෝ වේවා නමුත් නිදාගන්න ඉරියව්ව ගන්නකොට ඒක තියෙන විදිහට හිත වැඩි. ඒ නිසා හිතගෙන හෝ සක්මණෙන් හෝ ඉඳගෙන කියන ඉරියව් තුනෙන් කුමන හෝ ඉරියව්වක් භාවිතා කරමින් සමත විදර්ශනා කියන ධර්මතා දෙකේ හිත හසුරුවමින් ඉන්න. එන්නෙම ලෝක විතරක එන්නෙම කේලං එන්නෙම ප්‍රපංච. ඒකයි එනකෙන තියුම ආයුධයක් තියෙන හොඳ තද දඬු මුගුරක් තියෙන පොල්ලක් අතේ තියෙන කෙනෙක් එන්නේ. Taman dukolonu pulu pahara wadinomai. එහෙනම් හොඳට සිහියෙන් ඉන්නේ නැහැ. ඒ කියන්නේ කෙලෙත් එච්චරට තියුමුයි එච්චරට බලයි. එන අරමුණ එන්නේ ඇත්තම මොකදලා? ප්‍රශ්නයක්ම අරගෙන තමන් ඒකට මැදිහත් උනේ නැත්තම් වෙන විකල්පයක් නැහැමයි කියන තැනකින් එන්නේ. හරිද? හොඳට මතක තබාගන්න සිහි කරනකොටම අතහැරන එක මුරතල් පුංචි දරුවෙක් වගේ ඉන්නේ අරම. මේ ප්‍රශ්නෙට තමන් උත්තර සැපෙන්නේ නැත්තම් මහ විනාශයක්මයි වෙන්නේ කියන තැනකින් එන්නේ. ඒ නිසා හොඳට අරමුණු හඳුනාගන්න කෙලෙස් හඳුනාගන්න ඉබඳු දෙයක් ආවා. ක්ෂණිකව එයාගේ පැත්ත එයාට අනුගතව කටයුතු කළොත් පටිසෝත ගාමී. ඕකේ අනුව ගහගෙන යනවා. අනුසෝත ගාමී කියලා අනුසෝත ගාමී. පටිසෝත ගාමී කියලා කියනවා අනිත් පැත්තට නේද? උඩට යනවා. අනුසෝත ගාමී කියලා කියන්නේ පුද්ගලයේ සත්‍යයේ ඒවට ප්‍රශ්න ගැටළු තියෙනවා කියන තැනකින්ම යන්නේ ඒව ගැටළු විසඳන්න යනවා නම් ඒව පිළිගන්න ඕන සෝතේට අනුව යනවා. ගහගෙන යන අනුසෝත ගාමී. ගහගෙන යන ඕගේට අනුව ගහගෙන ගියා. ගහගෙන යන ඕගේට ගංගාව උඩහට පේනනවා වගේ. ඒක ලේසිද? අමාරුයි. ඒ වගේ පටිසෝත ගාමී කියලා කියනවා උපදින කෙලෙසේ අනිත් පැත්තට යනවා. දෙපැත්ත කෙලෙසයක් ආවහම ඒකට අනුව යනවා. එහෙම නැත්නම් ඒකට විරුද්ධ යනවා. එතකොට විදර්ශනා කිය අපිට කරන්න තියෙන හැඳලිය මොකද්ද? පටිසෝත ගාමී උඩ පැත්තට අන්තර යන්න තියෙන කියන එකත් මතක තියාගෙන කරන්න. හතර විතර නැකම් දිලම්පස ටිකක් බලන්නද නිහඬව දිලම්පස ආදන්න හැම දිනම කුසල විතරකයක් මෙහි කර කර හෝ ප්‍රතිනිමිතිත තබාගෙන වැඩි ස්වමනතර දිලම්පස දීලා තමුනුත් හතර හතරම ආව විතර නැකම් මේ පරිසරයෙන් ඉන්න වැස නැති නිසා ගලේ හිටියත් කමන්නේ ගල්තලාවේ සක්මන් තියෙනවා භාවනා තියෙනවා කරන්න දැන් මෙතන හෝ ගල්තලාවේ ඉන්න කුටි කුටි වලට යන්න එපා. ඊට පස්සේ වන්දනා කළේ වැඩ වලට සම්බන්ධ වෙන්නේ. ඒත් අර සම්මුති දර්ශනා කියන දෙකේ මාරු මාරු තියෙන දෙකේ රෝල් තමයි. ගල්තලාව හරි ලස්සනයි. මම දැක්ක ගස් එහෙම හැදිලා තියෙන ගල්තලාව උනේ. ඊළඟට ජීවකනා